ගරු නිහාල් අබේසින මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 17ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අයවැය වැය ශීර්ෂය පිළිබඳව සාකච්ඡාවට සහභාගී වීම සතුටක් හැටියට සලකනවා. ඒ මගේ කතාව කරන්න පෙර ඇත්තටම මේ අද අපේ විපක්ෂ මන්ත්‍රීවරු උත්සාහ කරේ මේ වැටුප් වැඩිවීම හරහා වෛද්‍යවරුන්ට, හෙදහෙදියන්ට, පරිපූරක වෛද්‍ය සේවයේ නිලධාරීන්ට වැටුප් හෝ දීමනා කප්පාදුවක් වුණා කියලා. ඉතින් ඇත්තටම මේක වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කිරීමක් හැටියට තමයි දකින්නේ. දැන් මේ වැටුප් වැඩිවීමෙන් වෙලා තියෙන්නේ මූලික වැටුප වැඩි කිරීමක්. ඒතර මූලික වැටුප වැඩි වෙනකොට අනිකුත් වැටුපට අදාළ දීමනා වැඩි වෙනවා. දැන් උදාහරණයක් හැටියට ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට තිබෙන මූලික වැටුප 54,290 සිට 94,150ට වැඩි වෙනවා. දැන් මේ වැඩි වුණාම ඊළඟට වෙන දේ තමයි මේ සම්පූර්ණ වැටුප අතට ලැබෙන වැටුප වැඩි වෙනවා. ඒ වගේම සියලු දීමනාවල ප්‍රතිශතයක් හැටියට වැඩි වෙලා ඒ වැටුප ලැබෙන දීමනාව වැඩි වෙනවා. දැන් උදාහරණයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය 2024 වැටුප් සඳහා වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 45,338. අතිකාල දීමනා සහ නිවාඩු දින දීමනා සඳහා වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 39,716. අනිකුත් දීමනා සඳහා වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 50,449. ඒ කියන්නේ මේ අතිකාල දීමනා සහ නිවාඩු දින දීමනාවලට අමතරව තවත් දීමනා තිබෙනවා. ඉතින් ඒ නිසා අවසානයේ වෙන්නේ මේ වැටුපට එකතු වෙන දීමනා ප්‍රමාණය වැඩි වෙනවා. මේ ආගියුමන්ට් එක තියෙන්නේ රේට් එක අඩු කිරීම පිළිබඳව. ඒ කියන්නේ අනුපාතයේ අඩු කිරීම පිළිබඳව. නමුත් මේ මූලික වැටුප් වැඩි කිරීම හරහා අනුපාතය අඩු කරාට අතට ලැබෙන මුදල ඒ දීමනාවේ මුළු මුදල අඩු වෙන්නේ නැහැ. ඒ වගේම මේ නිසා වැටුප් වර්ධක වසරකට වරක් වෛද්‍යවරුන්ට, සෞඛ්‍ය සේවකයින්ට ලැබෙන වැටුප් වර්ධකය වාර්ෂිකව වැඩි වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ආපදා ණය යම්කිසි අවශ්‍යතාවයක් වුණොත් ඒ වගේ ණයක් ගන්නකොට ඒකේ ඒ ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප වැඩි වෙනවා. ඉතින් මේ නිසා ඇත්තටම මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන එකේ තේරුමක් නැහැ කියලා මම හිතනවා. මොකද මේ අංක ගණිතයේ පිළිබඳ ප්‍රශ්නයක්. මේකේ මේ උත්සාහ කරන්නේ මේ අනුපාත අඩුවීම වැටුප් කප්පාදුවක් හැටියට සලකලා සමාජ මතයක් ගොඩනගන්න මේ හරහා මේ සෞඛ්‍ය සේවයේ අයගේ වැටුප් අඩු කරා කියලා. ඉතින් මම හිතනවා ඒක දැන් නිවැරදි වෙන්න අපි ඕන තරම් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, මේ 2025 ජාතික ජනබලවේගයේ නව රජයේ අයවැය සුවිශේෂ අයවැය. සෞඛ්‍ය විෂයට විශාල බරක් තබලා තියෙනවා. රුපියල් බිලියන 604. අපි සෞඛ්‍ය සේවයේ පිළිබඳව ශ්‍රී ලංකාවේ තිබූ ඒ අතීත ශ්‍රී විභූතිය නැවත ප්‍රතිස්ථාපනය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. 1978 සෝවියට් රුසියාවේ අල්මාටා නගරයේ තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානය කරපු ප්‍රාථමික සෞඛ්‍ය සේවය පිළිබඳව පළමු සමුළුව. මේ සමුළුවේදී ශ්‍රී ලංකාව තමයි බොහෝ රටවල් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සැපයීම පිළිබඳව උදාහරණයට ගත්තේ. ඒ කාල සීමාවේ ඒ සෞඛ්‍ය සේවයේ තිබිච්ච ඒ ගුණාත්මකභාවය නිසා ඇත්තටම අපි මේ වෙනකොට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තුලින් ලබාගත හැකි සෞඛ්‍ය දර්ශක ඉතාමත්ම ඉහළ තලයකට ගෙනලා තියෙනවා. දැන් මේක 80-90 දශක දක්වාම ඉතාමත්ම හොඳින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක වීම නිසා ශ්‍රී ලංකාව අනෙකුත් රටවල ගෞරවයට සෞඛ්‍ය සේවය සහ මේ ඒගොල්ලෝ අපිව ෆලෝ කරන්න, අපිව උදාහරණයට ගන්න නොයෙක් විට උත්සාහ කරා. ඒ නිසාම තමයි අපි දැන් උපතේදී බලාපොරොත්තු විය හැකි ආයු කාලය අවුරුදු 75ක් සාමාන්‍ය. ලදරු මරණ අනුපාතය සජීවී උපත් 1000කට 6යි. මේ කලාපයේ තියෙන හොඳම අගය. ඊළඟට අවුරුදු 5ට අඩු ළමා මරණ අනුපාතය සජීවී උපත් 1000කට 10යි. මාතෘ මරණ අනුපාතික සජීවී උපත් ලක්ෂයකට 25.3යි. දැන් මේ දර්ශක ගත්තොත් ලෝකයේ අනෙකුත් දියුණු රටවල්වලට හා සමාන දර්ශක හැටියට අපිට සලකන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වගේම මේ කාල සීමාව තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වල තිබිච්ච තත්ත්වය නිසා අපේ රටේ විශේෂයෙන්ම අපේ රටේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ඉතාමත්ම හොඳ වැඩසටහනක් තියෙනවා. මුළු ලෝකයටම ආදර්ශය සපයන වැඩසටහනක් තියෙනවා. ඒ නිසා අපිට කක්කල් කැස්ස, ගලපිටලය, පිටගැස්ම, සරම්ප, රුබෙල්ලා, මවගෙන් දරුවාට බෝ වෙන සිපිලිස්, මැලේරියාව, පෝලියෝ මේ වගේ රෝග ගණනාවක් අපිට පහුගිය කාලය තුළ ශ්‍රී ලාංකිකයින්ට අපිට පුළුවන් වෙලා තියෙනවා මේවා පාලනය කරගන්න. එහෙම නැත්නම් අපේ මේ තුරන් කරන්න සහ එහෙම නැත්නම් යම්කිසි ප්‍රමාණයකට හෝ මේ පැතිරීම වළක්වා ගන්නට. ඉතින් මෙන්න මේ කරුණු ඇත්තටම වැදගත් වෙනවා. මොකද අපි අවුරුදු ගාණක් තිස්සේ අපේ රටේ ගොඩනගපු සෞඛ්‍ය සේවය මේ මෑත අවුරුදු 20-25 ඇතුළත තමයි ඇත්තටම මේ විදිහ විනාශ වෙන්න පටන් ගත්තේ. මෙන්න මේක තමයි අපිට නිවැරදි කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි කනගාටු දායකතයි අපිට තියෙනවා. ඒ අපි මෙතෙක් අපි ලබා දීපු ඒ සේවය යම්කිසි ප්‍රමාණයකට දැන් අවපාතයකට ලක් වෙලා තියෙනවා. ඉතින් පහුගිය වසර 25 තුළ. ඉතින් අපිට වැඩිය කතා කරන්න හොඳ නෑ. අපි මේක නිවැරදි කරන්න තමයි ජාතික ජනබල වේගය මේ අලුත් රජයක් පිහිටවගෙන මේ අපි මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා මේ සෞඛ්‍යයට වැඩි බරක් තියලා අපි අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි උසස් අධ්‍යාපනය සඳහා වෛද්‍ය වෘත්තිය තෝරගන්නකොටම මේ අවශ්‍යතාවය පිළිබඳව සලකා බැලලා තමයි ඒ තේරීම් කරේ. ඉතින් මේ වගේම අපි දැන් අපි මේ කටයුතු කරගෙන යන අතරතුරේ අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ අපි දැන් අයවැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ ඩිජිටල් කරණය සඳහා අපි වැඩි පිරිවැයක් රුපියල් මිලියන 6000ක පිරිවැයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අවුරුද්දට 200ක් වෙන් කරලා තියෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය තොරතුරු පද්ධතිය හරියාකාරව නිර්මාණය කරලා අර ජනතාව නිතර දැන් ඕනෑම කෙනෙක් රෝගියෙක් ආයතනයකට ගියාම හිස්ටරි එක නිතර අපි ගන්නවා. එහෙම නැත්නම් අපිට වාට්ටුවට ඇතුළත් වුණත් ආයතනයකට ගියත් පරීක්ෂණයකට ගියත් වෙන වෙනම ගන්න වෙනවා. ඉතින් මෙන්න මේක වළක්වාගෙන කාර්යක්ෂම කරන්න අපිට මේ ඩිජිටල් කරණය හේතු වෙනවා. ඒ වගේම අපි හෙල්ත් සිස්ටම් ස්ට්‍රෙන්තනින් සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 6668ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ජාලයක් හදන්න 12190ක් රුපියල් මිලියන වෙන් කරලා තියෙනවා. දැන් මීට අමතරව කඳුකර ජනතාවට දියුණු වැටිතල පාසුකම් සැපයීමට ඒ වගේම දියුණු සෞඛ්‍ය සේවාවක් ලබා දීමට මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණවත් ගුණාත්මක ආරක්ෂිත ඖෂධ සහ උපකරණ සැපයීමට රුපියල් බිලියන 183ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි කලින්ුත් කියුණා ගර්භණී මව්වරුන්, පෙරපාසල් දරුවන්, පාසල් ළමුන්ගේ පෝෂණය නගා සිටුවීමට අපි රුපියල් බිලියන 12.5ක් වෙන් කරලා තියෙනවා මේ අයවැය. දැන් මේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේදී එහෙම නැත්නම් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ජනගහනය 5000කට 10000කට විතර ප්‍රමාණයකට පවුලේ වෛද්‍යවරයෙක් පත් කරන්න. දැන් අද කෙනෙක් අසනීපයකට ප්‍රතිකාර කරගන්න තීරණය කරන්නේ එක්කෝ තමන්ම එහෙම නැත්නම් තමන් පවුලේ කතා කරලා එහෙමත් නැත්නම් තමන් දන්න කෙනෙක් එක්ක කතා කරලා තමයි තීන්දුවක් තීරණයකට එළඹෙන්නේ කොහොමද ප්‍රතිකාර ගන්න කියලා. දැන් මේ අර මට මගේ කාලේ වුණේ
විනාඩියකින් පැහැදිලි කිරීම කරන්න.
මේ කඳුකර තමිල ජනයා පිළිබඳ කතා කරා ඔබතුමා. බොහොම ස්තුතියි. අවධානයට කැමති සතුරු වෙනවා. හැබැයි දැන් ජනාධිපති සහෝදරයා තමුන්ගේ මේ කතා අවස්ථාවදී තුම කතාවක් තියෙනවා කියලා තිබුණා. එතනක මේ වතු මැනේජ්මන්ට් එක තියෙනවානේ. ඒක සම්බන්ධ කරගෙන වතුවල තියෙන ඉස්පිරිතාලේ පොඩි අර ඩිස්පෙන්සරිස් නැත්නම් ඒ වගේ පොඩි ඉන්ස්ටෝල්මන්ට්ස් ඔක්කොම දිනු කරනවා කියලා. අම ඉලිව කරනවා කරනගනේ කරන්න එපා. දැන් වතු ජනතාවගේ ජාතික ප්‍රවාහයට ඇතුළු වීම කියන්නේ සම්පූර්ණයෙන්ම එකින් අයින් වෙන්න ඕන. වතු ජනතාවගේ මේ රස්සාව, රකි රස්සාව නැත්නම් ඒගොල්ලන්ගේ අර මේ අර තේ වතු වේවා, රබර් වතු වේවා. ඒසයි සම්බන්ධව වතු රකි රස්සාව සම්බන්ධ තමයි අර මැනේජ්මන්ට් එකට අයිති තියන්න ඕන. අනේ සෑම දේම අරගෙන ජාතික ප්‍රවාහයට ඇතුළු කරගන්න. ඒක දාන්න ඕගලන්ගේ ජාතික හෙල්ත් සෙක්ටර් එකකින් දාන්න, හෙල්ත් නෙට්වර්ක් එකකින් දාගන්න. ඒකට බාර දෙන්න එපා. දුන්නම මොනවද වෙන්නේ? වතුවල ජීවත් වෙන ජනතාව එමු වැඩ කරන්නේ නැහැ. 120යි වැඩ කරන්නේ. ඒකලා කියයි වැඩ කරන්න පවණයි බෙද දෙන්න කියලා කියයි. මම මම අවවාදයක් කරනවා.
අපි විශේෂ බාර ඇමතිතුමා
සදා. හොඳයි ඒක කරන්නේ සත්භාවයෙන් කරනවා ඇති. හැබැයි ඒක හරි නැහැ කරන්න.
හොඳයි මන්ත්‍රීතුමා අපි අපි විශේෂ බාර ඇමතිතුමත් එක්ක අපි සාකච්ඡා කරමු. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ රජය ඒ පිළිබඳව වගකීම ගන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ වතු ඔව් හොඳයි. වතු ජනතාවට කිසිම වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපිටත් අවශ්‍ය වෙන්නේ මෙතෙක් ඉතිහාසයේ වතු ජනතාවට නොලැබිච්ච සෞඛ්‍ය සේවය ලබා දීමට කරන්න පුළුවන් උපරිම කටයුතු කරන්න. ඒ වගේම දැන් මම කියමින් හිටියේ දැන් කවුරු හරි තීරණයක් ගන්නකොට ප්‍රතිකාර ගන්න පෞද්ගලික තීරණයක්. නමුත් අපි මේ පෞලේ වෛද්‍යවරයෙක්පත් කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව ඒ පෞලේ වෛද්‍ය ඒකකය සමග ලියාපදිංචි වෙලා එතකොට යම්කිසි තීන්දුවක් තීරණයක් ගන්නකොට යම්කිසි අසනීපයකට ප්‍රතිකාර ගන්න ක්‍රමය පිළිබඳව අර වෛද්‍යවරයා අර කණ්ඩායමත් එක්ක කතා කරලා තමයි ඒ තීන්දුව තීරණය ගන්න. එතකොට හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව අර තමන් වෛද්‍යවරයෙක් හොයාගෙන තමන් පෞද්ගලික අංශයට ගිහිල්ලා එහෙම නැත්නම් කන්සල්ටන් කෙනෙක් මුණ ගැහිලා ඒ තමන්ම කරන කාර්යයට පහසු කිරීමක් ඒ අය ගැන රැකබලා ගැනීමක් තමයි අපි මේ පවුලේ වෛද්‍යවරයාගෙන් කරන්නේ. දැන් මේක මේ ක්‍රමයක් මෙවැනි ක්‍රමයක් නැති නිසා දැන් වෙන්නේ ඇත්තටම බොහෝ පිටපලාත් පරයන්තයේ ඉන්න ජනතාව ඒගොල්ලෝ නාගරික ද්විතීක සහ ද්විතීක රෝහල් වලට එනවා. එහෙම වුණාම මේ ද්විතීක සහ තෘතීක රෝහල්වල තදබදයක් ඇති වෙලා මේ තදබදය නිසා ඊළඟට මෙතෙක් හිටපු ආණ්ඩු කරේ ඒ ආයතන තව තවත් දියුණු කරා. මෙන්න මේක නිසා නගරයේ රෝහල් වල දියුණු වුණා යම්කිසි ප්‍රමාණයකට සාපේක්ෂව. නමුත් පර්යන්තයේ රෝහල් කිසිම කෙනෙක් භාවිතා නොකරන තත්ත්වයට පත් වෙලා. ඉතින් ඇත්තටම ඒ රෝහල් දියුණු කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පවුලේ වෛද්‍යවරයෙක්පත් කිරීම තමයි ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ මූලික අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙනවා ඇත්තටම මේ ඕවර් ක්‍රවුඩින් අඩු කරන්න පුළුවන්. ඒ වගේම අර පරයන්තයේ ඉන්න ජනතාවට තමන්ගේ සේවාවන් මේ තමන්ගේ ඒකකයේ සහ පවුලේ වෛද්‍යවරයා හරහා කරගන්න ඒ අවශ්‍යතාවය හැකියාව ලැබෙනවා. දැන් මේක නිසාම මේ නාගරිකව පවතින ප්‍රධාන රෝහල්වල ඒ අවශ්‍යතාවයන් නිෂ්ඨ කරන්න ගිහිල්ලා දැන් අපි පහසුකම් සහ වෛද්‍යවරු සහ අනිකුත් නිලධාරීන් මේ නාගරිකවම කොටු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 2726ක් මෙයින් 137ක්ම ඉන්නේ බස්නාහිර පළාතේ. ඒ බස්නාහිරින් පළාතේ ඉන්න අයගෙනුත් 169ක් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ. මොකද හේතුව මේ නාගරිකව සංකේන්ද්‍රීය වුණු මේ රෝහල් වල පහසුකම් වැඩි කරන්න ගිහිල්ලා අර ඕවර් ක්‍රවුඩින් නිසා අර පර්යන්තයේ රෝහල් පර්යන්තයේ සේවාවන් අමතක වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි ඇත්තටම අපි මේ පවුලේ වෛද්‍යවරයෙක් මේ සඳහා යෝජනා කරන්නේ. මේ පවුලේ වෛද්‍යවරයෙක් යෝජනා කිරීම හරහා අපිට දැන් විශාල අර්බුදයක් වෙලා තියෙන මේ බෝ නොවන රෝග මර්ධනයට විශාල පිටුවහලක් ලැබෙනවා ඒ පවුලේ වෛද්‍යවරයා හරහා. එතන එයාගේ කණ්ඩායම අපි පබ්ලික් හෙල්ත් නර්සින් ඔෆිසර් කෙනෙක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක් අපි ඒ කණ්ඩායමේ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ පහ ප්‍රාථමික මට්ටමේදීම මේ බෝන වෙන රෝග පාලනය කරන්න. දැන් 18ත් වයස අවුරුදු 18ත් 69ත් අතර ස්ටෙප් සර්වේ එක කියනවා දියවැඩියාව 114කට අධිරුධිර පීඩනය 34%කට ජනගහනය 18-69% අතර. ඉතින් ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් බෝ නොවෙන රෝගෝලින් පෙළෙනවා. ඒ වගේම මරණවලින් 70%ක් විතරම බෝ නොවෙන රෝග නිසා. ඊළඟට වකුගඩු රෝගය පැතිරෙන ප්‍රදේශ තියෙනවා, පිළිකා රෝගය ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් 2021 37,753 පිළිකා රෝගීන් වාර්තා වෙලා තියෙනවා. මේ ඒ වගේම දැන් අපේ රටේ ජනගහනය ගත්තොත් මේ ජනගහනයෙන් 5%ක් 2031 වයෝවෘද්ධ පුද්ගලයින්. ඒ වගේම 2041 වෙනකොට මේක 4%ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ බෝ නොවන රෝග ප්‍රමාණය, ගුදුරු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ විශේෂයෙන්ම මේ පවුලේ වෛද්‍යවරයෙක් සහිත මේ පවුල් වෛද්‍ය ඒකකයේ සහ පර්යන්තයේ තියෙන රෝහල්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කරලා ඒවෙන් අපිට ඒ සේවය ලබා දෙන්න. ඒ වගේම දැන් මේ විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට, ඊළඟට ස්ට්‍රෝක් අංශභාගය වගේ හැදෙන රෝගීන්ට, ඊළඟට වයස්ගත වෙන අයට, මේ අයට අවශ්‍යයි සහන සේවා. මේ සහන සේවා වලට අද අධික වියදමක් දරන්න වෙනවා සාමාන්‍ය කෙනෙකුට පැලියේටිව් කෙයා සඳහා. මොකද ඒක පෞද්ගලික අංශයෙන් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේ පවුල් ඒකකයේ ගොඩ නැගුවාම, පවුල් වෛද්‍ය ඒකකයේ ගොඩ නැගුවාම අනිවාර්යයෙන්ම එතන ඒ සේවාවන්, ඒ කියන්නේ සහන සේවාවන්, බෝනෝන රෝග පාලනය කරන සේවා ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ පවුල් වෛද්‍ය ඒකකය ඒ ප්‍රදේශයේ තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමග සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ.
ඔබතුමාට තව විනාඩි දෙකක්.
එතකොට ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මේ මත්ද්‍රව්‍ය නාශන වැඩකටයුතු, ඒ ගමන ඊළඟට අපිට මේ ඉන්ජරි ප්‍රිවෙන්ෂන්, තුවාල වීම වළක්වන එකට, මොකද විශේෂයෙන්ම රෝහල් ගත වීම ගත්තොත් මිනිත්තුවට 8 දෙනෙක් රෝහල් ගත වෙනවා ඉන්ජරි නිසා. ඒ වගේම ලීඩින් කෝස් ඔෆ් හොස්පිටලයිසේෂන් රෝහල් වලට ඇතුළත් වෙන වැඩියෙන්ම ඇතුල් වෙන්නේ ඉන්ජරි නිසා මිලියන 1.3ක්, ඒ කියන්නේ 15%-20% විතර. 2021 10,600ක් ඇතුල් වෙලා තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ 10,600ක් මිය ගිහිල්ලා තියෙනවා. Every 3 hours පැය 3කට කෙනෙක් ඇතුල් වෙනවා රෝහලට. මෙන්න මේ කරුණු ගත්තාම අපි විශ්වාස කරනවා අපි මේ සපයන්න උත්සාහ කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව හරහා, පවුලේ වෛද්‍යවරයෙක් සහ ඒ කණ්ඩායම හරහා, ඒ ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයින් මේ ලියාපදිංචි කරලා ඒ අයට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය කරන ඒ සෞඛ්‍ය සේවාවන් සැපයීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සැපයීමට, ඊළඟට රෝගාතුර වුණාම යා යුතු රෝහල පිළිබඳව තීන්දු තීරණ ගැනීමට, ඊළඟට ඒ අයට අවශ්‍ය කරන ගමන් පහසුකම් සැපයීමට, පසු විපරම් කිරීමට, මෙන්න මේ සියලු කාරණා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය සෞඛ්‍ය ඒකකයේ. ඉතින් මෙන්න මේ හරහා තමයි ජාතික ජනබලවේගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මට්ටමේ දැන් අපි සපයන ඒ සේවාවන් ඩෙංගු මර්ධනය සහ අනෙකුත් වසංගත රෝග මර්ධනයට ඒ සේවාවන් ඒ ආකාරයෙන්ම තියාගෙන මේ ආයතන දෙකේ සහයෝගයෙන් සාමාන්‍යයෙන් අද නාගරිකව පෞද්ගලික රෝහල් හරහා, එහෙම නැත්නම්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට
නගරයේ තියෙන ආයතනවලට ඇවිල්ලා ලබා ගන්න මේ සේවය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම හරහා පර්යන්තේම තමන් ඉන්න ප්‍රදේශයේ ඉඳලම ලබා ගන්න ඒ සේවාවක් හැටියට තමයි අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි නියෝජකකාරී.